එකලක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කොසඳෑනුවර ගෝසිතාරාමේ වැඩවාසය කරන කාලේ කොසඳෑනුවර භික්ෂුන් වහන්සේලා යම් විනය හේතුවක් නිසා අඳ දපර වෙන්න පටන් ගත්තා. මම මේ කෙටියෙන් මතක් කරන්නේ. එතකොට භික්ෂුන් වහන්සේලා ඔවුනෝ වාද කරමින් විවාද කරමින් අඬ දබර කරන්ද පටන් ගත්තා. ඒ වෙලාවේදී එක ස්වාමීන් වහන්සේ නමක් ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේට මතක් කරනවා, ස්වාමීන් භාග්‍යවතුන් වහන්ස කොසඳෑනුවර බොහෝ භික්ෂුන් වහන්සේලා ඔවුනෝ විවාද කරමින් දැනගනමින් අසමගිව වාසය කරනවා, සුගත භාග්‍යවතුන් වහන්සේ අනුකම්පාවෙන් ඉතින්ද වඩින්න කියලා. ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ මොකද කරන්නේ? නිශ්ශබ්දතාවේ යොසුවා. ඔසලා කොසඳෑනුවර ඒ දෙපිරිසකට බෙදිලා වාද විවාද දෙන භික්ෂුන් වහන්සේ ළඟාවට ගිහිල්ලා, මහණෙනි වාද කරන් දෙපා, කලහ කරන්න එපා, දැනගන්න එපා කියලා මතක් කළා. ඒ වෙලාවේදී එතන හිටපු තව ස්වාමීන් වහන්සේ නමක් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. භාග්‍යවතුන් වහන්සේ ධර්ම ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ මේ වාදය සමතයකටපත් කරන්න උත්සාහවත් වෙන්න එපා. භාග්‍යවතුන් වහන්සේ පහසු විහරණයෙන් යුක්තව විවේකයෙන් වාසය කරන්න කියලා මතක් කළා. දෙවනුවටත් භාග්‍යවතුන් වහන්සේ පිළිතට කිව්වා, මහණෙනි වාද කරන්න එපා, රණ්ඩු වෙන්න එපා, වෙනගන්න එපා, සමගියෙන් වාසය කරන්න. දෙවනුවටත් ඒ භික්ෂුන් වහන්සේ මොකද කරන්නේ? ධර්ම ස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේ මේ විවාදයේ සංසිඳුවන්න උත්සාහවත් වෙන්න එපා, අපි මේක බලා ගන්නවා කියලා. තුන්වෙනි වතාවත් අර භික්ෂුන් වහන්සේ කිව්වහම භාග්‍යවතුන් වහන්සේ නිහඬවම අපුහැරලා ගිහිල්ලා කොසඳෑනුවර පිණ්ඩපාතේ ගියා. පිණ්ඩපාතේ ගිහිල්ලා පිණ්ඩපාතෙන් පස්සේ කිසි කෙනෙකුටවත් නොකිය භාග්‍යවතුන් වහන්සේ වැඩ හිටපු සෙනසුන අකුල්ලා තදලා, කියන්නේ කුටියකින් කෙනෙක් ගමනක් යනකොට නිකන් යන්නේ. අපි කියමු ටික දවසකට නම් යන්නේ, පාපිස්සක් නැත්තම් මොන හරි දෙයක් පොස්සක් හරි තියෙනවා නම් වේයෝ කනවා නම් මියෝ කනවා නම් වේයෝ මියෝ කන්නේ නැති තැන් වල තැන්පත් කළා, කොට්ට මෙට්ට තියෙනවා නම් ඒව ජරා වාසන වෙන්න නමලා හකුලලා සුදුසු විදිහට තබලා තමයි කුටියෙන් එළියට බලන්නේ යන්නේ. ඒකයි සිනස්ම තැන්පත් කළා තබනවා කියලා කියන්නේ. ඒ විදිහට සිනසුන තැන්පත් කළා. භාග්‍යවතුන් වහන්සේ නිහඬව පාත්‍රය සිවුරයි අරගෙන නිපුණා. මම කෙටි කරලා කියන්නේ මේක බලා ගන්න පස්සේ. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ ඊට පස්සේ ගියා පාත්‍ර සිවුරු අරගෙන සේනාසනේ තැන්පත් කළා. හිටගෙනම මෙන්න මෙම ගාත රාසියක් කිව්වා. ඒ කියන්නේ ඒ ගාත ටික පස්සේ බලා ගන්න, හරි වටින ගාත ටිකක්. සමාන ස්වරූප වූ මේ බන්ධනකාරක ජනතෙමේ මහා ශබ්ද ඇතිව මේ අය මහා ශබ්ද ඇතුව කලහ කන්නෝ වාද විවාද කන්නෝ. මෙතන කිසිම කෙනෙකුට තේරෙන්නේ මේ කලහ කරන විවාදව ඉන්න අපි බාහලයි නේද, අපි අනුනයි නේද කියලා හිතෙන්නේ නැහැ, හිතන්නේ නැහැ. ඒ නිසා මේ කලහ පවතිනවා. යම් හේකින් මේ කලහ වාද විවාදයන්ගේ ආදීනව දන්නවනම් අපි බාහලයි කියලා යම් කිසි කෙනෙක් දකිනා එපමණකින්ම මේ කලහ විවාද සංසිඳෙනවා. අක්කුච්චිමං අවදිමං අජිමං අභාසයෙන් මට අහවලා දැන්නා. මට ගැහුවා නින්දා කළා මේ විදිහට. ලෝකයා හිතන්ඩ හිතන්ඩ කලහ විග්‍රහ වැඩෙනවා. කිසි කලක වෛරෙන් වෛරේ සංසිඳෙන්නේ නැහැ. අවෛරෙන්මයි වෛරේ සංසිඳෙන්නේ. කෙනෙක් වෛර කරද්දී අනික් කෙනා වෛර නොකළොත් ආපහු වෛර කරමු ආයෙත් වෛර අරය වෛර නොකරනවා කියන මේ ධර්මතාවයෙන්ම වෛරේ සංසිඳනවා මිසක වෛර කරනවා අනික් කෙනත් වෛර කරනවා එයාට ආපහු වෛර කරනවා මේ වගේ ධර්මතාවයෙන් සංසිඳෙන්නේ නැහැ කියන මේ වගේ ගාත රාශියක් හිටගෙනම තථාගතයන් වහන්සේ දේශනා කළා පාසිරු අරගෙන නිහඬව වචන. ගිහිල්ලා ඉබ්බිති භාග්‍යතුන් වහන්සේ මේ ගාතාව වදාරා උපාලි ගෘහපතිගේ බාලකලෝනා කියන ග්‍රාමයට වැදියා. බාලකලෝනා කියන ගමට ගියා. එකල ආයුෂ්මත් භගු තෙරුන් වහන්සේ බාලකාරාම බාලක ලෝනාකාර ගමෙහි වෙසිති. ආයුෂ්මත් භගු තෙරුන් වඩිනා භාග්‍යතුන් වහන්සේ දුර දීම දුට දැක අසුන් පැනවිය. එතකොට බාලක ලෝනාකාර ගමේ තමයි භගු තෙරුන් වහන්සේ හිටියේ. ඒ භගු තෙරුන් වහන්සේ ළඟට යනකොට භාග්‍යතුන් වහන්සේ දැකලා භගු තෙරුන් වහන්සේ ආසන තැනම භාග්‍යතුන් වහන්සේ ආසනේ වැඩ ඉඳිමින් අහනවා කිමෙන්ද මහණ ඔබට අපහසුවක් නැද්ද? අසනීප හැම නැද්ද? පිණ්ඩපාතයෙන් කරදර නැතුව පිණ්ඩපාතයෙන් ලැබෙනවද කියලා මේ විස්තර අහනවා. අහලා ස්වාමීනි මට අසනීපයක් නැහැ මම පහසුයි සනීපෙන් ඉන්නවා පිණ්ඩපාතයෙන් කරදරයක් නැහැ කිව්වහම කතා කළා එයාට අවවාද කළා. එතනින් භාග්‍යතුන් වහන්සේ වඩිනවා පාචීන වංශය කියන නගරයට. හරිද? පාචීන වංශ පාචීන වංශය කියන ග්‍රාමයට වඩිනවා. මේ පාචීන වංශයේ තියෙන උයන ඔය උයනේ ඉන්නවා අනුරුද්ධ හාමුදුරුයි නන්ද හාමුදුරුයි කිඹිල හාමුදුරුයි කියන තුන්දෙනා භාවනා කරනවා. ඒ උයන බාරෝ උයම් පල්ලෙකුත් ඉන්නවා. උද්‍යාන පාලකෙක් ඉන්නවා. එයා දන්නවා මේ උද්‍යානයේ මේ ස්වාමීන් තුන්දෙනා විවේකයෙන් ඉන්නවා කියලා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ මේ උද්‍යානයට ඇතුල් වෙන්න හදනකොටම අර දොරටු උද්‍යාන පාලක කෙනා ආහා ඇතුල් වෙන්න එපා බොහෝම සද්ධාවෙන් සාසනය ඇතුළු කරන වීර්යවන්ත භික්ෂුන් වහන්සේලා කීප දෙනෙක් ඉන්නවා එයාට කරදර කරන්න එපා කරදර පිටට යන්න එපා කියනවා. ඉවහම ඔක ඇහෙන උද්‍යාන පාලක කියන වචනේ බුදුරජාණන් වහන්සේට ඇහෙන අනුරුද්ධ හම්තුන. අනුරුද්ධ හම්තු බලනකොට භාග්‍යතුන් වහන්සේ ඒ පාර උද්‍යාන පාලක කියනවා ආහා භාග්‍යතුන් වහන්සේ වළක්වන්න එපා ඒ අපේ ශාස්ත්‍රුන් වහන්සේ ඒ අපේ ගුරුවරයා මේ තථාගතයන් වහන්සේට එන්න දෙන්න කියලා. ඒ පාර ඔන්න උද්‍යාන පාලක නිහිට උනහම එනවා භාග්‍යතුන් වහන්සේ. එතකොට වඩිනකොට අනුරුද්ධ මහරහතන් වහන්සේ නන්දිය හාමුදුරුවන්ට රහත් වෙලා නැහැ. නන්දිය හාමුදුරුවන්ටත් කිඹිල හාමුදුරුවන්ටත් කතා කරලා පෙර ගමන් ගිහිල්ලා එකෙක් පාසුර කරනවා එක්කෙනෙක් පාදවන තැන් සූදානම් කරනවා එක්කෙනෙක් වැඩෙන් ඉන්න ආසනයක් අනව. ඉතින් ගෙනල්ලා පාසුර පැත්තකින් තබලා පාතු වල වැඩෙන්කොට භාග්‍යතුන් වහන්සේ අහනවා කොහොමද ඔකලංගේ අසනීපකත්තේ ඈ කච්චිය රුද්ද කමනිය ඈ යාපනිය අසනීප කටයුතු කොහොමද? අපි සනීපේ ස්වාමීන් වහන්සේ පිණ්ඩපාතේ අපහසුවක් නැද්ද? නෑ ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ පිණ්ඩපාතේ අපහසුවක් නෑ, බොහොම පහසුවෙන් ඉන්නවා. එතකොට ඊට පස්සේ අහනවා, කෙනෙක්ද අනුරුද්ධ අසනීපෙන් තොරව බොහොම පහසුවෙන් ඉන්නවද කියලා අහලා, අසනීපකින් තොරව සනීපෙන් ඉන්නවා පිණ්ඩපාතෙන් එහෙම වෙහෙසක් නැහැ. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ අහනවා, කච්චිපන වූ අනුරුද්ධ සමග්ග සම්මෝදමාන අවිවදමාන කීරෝධිකි බුත අඤ්ඤමඤ්ඤං චක්කුය චක්කුය සම්පස්සමානෝ විහෙරති. කිනෙක්ද අනුරුද්ධයෙන් ඔගල සමගියෙන් සතුටින් විවාද නොකරමි කිරිහා දියමෙන් ඔවුනොන් ප්‍රිය ඇතින් බලමින් වාසය කරනවාද? එහෙම භාග්‍යවතුන් වහන්සේ අපි සමගියෙන් සතුටින් විවාද නොකරමින් කිරිහා දියමෙන් එකතු ඔවුනොන් ප්‍රිය ඇහින් දකිමින් වාසය කරනවා. එතකොට අහනවා, කොහොමද ඔබ සමගියෙන් සතුටින් විවාද නොකරමි කිවිහා දිය වගේ ඔවුනොන් ප්‍රිය ඇසින් බලමින් වාසය කරනවා කියන්නේ කොහොමද ඔගොල්ලෝ ඉන්නේ කියනවා. එතකොට කියනවා මෙන්න මෙහෙම, මම අනිත් කෙනා ඇති තැනදිත් නැති තැනදිත් එළඹ සිටි මෛත්‍රී සහගත කාය කර්මයෙන්ම වාචී කර්මයෙන්ම මනෝ කර්මයෙන්ම යුක්තයි. අපි කියමු අනුරුද්ධ හාමුදුරුවෝ, කිම්බිල හාමුදුරුවෝ, නන්දිය හාමුදුරුවෝ ගැන ඇති තැනදිවත් නැති තැනදිවත් අහිතක් හිතන්නේ. ඇති තැනදිත් නැති තැනදිත් මෛත්‍රී සහගත කාය කර්මය, වාචී කර්මය, මනෝ කර්මයෙන්ම යුක්තයි. ඊට පස්සේ ඒ වගේම තුන් දෙනා මෙහෙමයි. අනුරුද්ධ හාමුදුරු වගේම නන්දිය හාමුදුරු, නන්දිය හාමුදුරු වගේම කිඹිල හාමුදුරු එහෙමයි. ඊට පස්සේ ඒ විතරක් නෙමෙයි, මේ ආයුෂ්මිතුල්ල ඇසුරු කරන් ලැබීම මට ලාභයක්, මහත් ලාභයක්, සුද්ධ ලාභයක් කියලා මම හිතනවා මිසක ඊට වඩා වැඩි යමක් හිතන්නේ නැහැ කියලා අනුරුද්ධ හාමුදුරු කියනකොට අර දෙන්නත් ඒකම කියනවා. ඊට පස්සේ ස්වාමීනි, මම අනුදහම් දෙතනතම මම මගේ හිත පැත්තකින් තබනවා, මගේ හිත පැත්තකින් තබලා මේ දෙන්නගේ හිතට බඳු සිටින් මම වාසය කරනවා. ඒ කියන්නේ මොන හරි දෙයක් කරන්න ගියාම මගේ කැමැත්ත නෙමෙයි බලන්නේ, මේ දෙන්නගේ කැමැත්ත කොහොමද හායි විදිහට කරන්නේ. අනුරුද්ධහම්දු එහෙම හිතනකොට නන්දියහම්දු තමන්ගේ හිත පැත්තකින් තබලා අර දෙන්නගේ හිතට කැමැති කිඹිලහම්දුත් එහෙමයි. වැඩක් කරන්න ගියාම දැන් මම කැමති මෙහෙම කරන්න, නමුත් අනිත් දෙන්න කැමති වෙන විදිහට, හා ඒ විදිහට කරමු හොඳයි කියනා මිසක නෑ නෑ ඕක මෙහෙම කරන්න ඕන කියන්නේ නෑ. මේ සතුටින් සමගියෙන් විවාද නොකරමින් කිවිහා දිය වගේ ඕනෝන් ප්‍රියයන් බලමින් වාසය කරන ආකාරය කියන්නේ කොහොමද? ඒ සද්ග්‍රහ්මචාරින් වහන්සේලා ඇති තැනදිත් නැති තැනදිත් එළඹ සිටි මෛත්‍රී සහගත කායකම්ම වාක්කම්ම මනෝකර්මයෙන්ම යුක්තයි. ඈ ගියාට පස්සේ ඇදක් ඉන්නකම් හොඳ කියන, ගියාට පස්සේ එයා වීර්ය කරන්නේ නැහැ කියලාවත් එහෙමවත් කියන්නේ නැහැද? කිසිම වෙලාවක අහිතක් හිතන්නේම නැහැ. ඇති තැනදිත් නැති තැනදිත් එහෙමයි. අඩුපාඩුවක් තිබුණොත් අපි කියලා කොහොම හරි හදාගන්න ඕනේ කියලා තැනකින් කතා කරනවා මිසක චූටි ගෑවිච්චවත් අහිතක් හිතන්නේ ඇති තැනදිත් නැති තැන. හැම කෙනාම අනිත් කෙනා ගැන එහෙමයි. අන්න සතුටින් විවාද නොකරමින්, සතුටින් සමගියෙන් විවාද නොකරමින් කිවිහා දිය වගේ ඔවුනුන් ප්‍රියයන් දකින වාසය කරනවා කියන එකක එක ලක්ෂණය. ඉන්නකොට හොඳට කතා කරලා ගියාට පස්සේ නිකමට හෝ යන්තම් වුණ නුඹණයක් කතා කරා. එතකොට යම්ම අඩුපාඩුවක් තියෙනම් කතා කරනවා මෙත්තහකට සිටින්න ඒක කියලා අපි හදමු කියලා ඒකද එයාට කියනවා කතා කරනවා. මෙතක නුරුස්සන කමකින් අහිතවත් කමකින් දෙන්නෙක් එකතු වෙලා තව එක්කෙනෙක් එක්ක තුන්දෙනෙක් එකතු වෙලා තව එක්කෙනෙක් එක්ක මෙහෙම කතා කරන්නේ. මේ සද්ධාවෙන් ගීජෙදෙස්ට සාසනයට ආපු කුල පුත්‍රයෝ සමගියෙන් වාසය කරන හැටි. ඊට පස්සේ තමන්ගේ සිත අනිත් අයගේ හිත වෙනුවෙන් තබන. අනිත් කෙනාගේ කැමැත්තට අනුව ජීවත් වෙනවා. ඔක අපිට තිබුණ මුල් කාලේ අත්දැකීමක්. රාහුල ස්වාමීන් මායි තව සිනාදිරිගේ ස්වාමීන් මුණදාර ස්වාමීන් කියලා අපි හතර දිනක් හිටියේ. ওই විදිහටම තමයි හිටියේ. කිසිදු වෙලාවක ඒ කාලේ අවුරුදු ගානක් අපි හරි සමගින් හිටියා. මම බලන්නේ හැම වෙලාවෙම අනිත් තුන්දෙනාගේ කැමැත්ත. ඒ තුන්දෙනා බලන්නේ අනිත් එක්කෙනා බලන්නේ අනිත් තුන්දෙනාගේ කැමැත්ත. ওই විදිහට. කිසිදු දවසක නිකමටවත් වාද විවාදයක් වෙලා නැහැ. පින්නපාත යනවා ওই කියන විදිහට. ඊට පස්සේ මේ විදිහට මේ තමන්ගේ සිත පැත්තකින් තබල අනිත් කෙනාගේ හිතට බඳු ඉතින් එන්නේ. එහෙම නැතුව වාද විවාද වෙනවා කියන එක ඉබේමයි වෙන්නේ. වැඩක් හරි මොන හරි දෙයකදී වහන්සේ එක විදිහකට කැමති. තව කෙනෙක් තව විදිහකට කැමති. තව කෙනෙක් තව විදිහකට කැමති කියන්නේ දැන් කැමැත්ත තුනක් වුණොත් වැඩේ කරන්න ගියම ඉබේමයි ගැටුමක් කියන්නේ. ඉතින් ඉතින් බලන වඩාත්ම හොඳ දේ මොකද්ද? හොඳ ක්‍රමේ කවුද යෝජනා කරන්නේ? හොඳයි අපි එහෙම කරමු කියලා. බලන්නේ එතන වැඩේ කෙරෙන්න වඩාත්ම හොඳ ක්‍රමයේ මිසක දැඩි වෙ ඉන්නේ මට ඕන විදිහ නෙමෙයි. අන්න ඒ විදිහට හිතියාම ඒ විදිහට කළාම අනිත් කෙනාගේ හිතට බඳු හිටින්න. කන්න වැඩේදී නෝනක් තියෙන්න ඕනේ. එතකොට අනිත් කෙනාගේ හිතට බඳු හිතින් අපි හතර දෙනෙක් ඉන්නවා. හතර දෙනාම ඕනොන්ට නැමෙච්ච සිතකින් ඉන්නකොට කිසි කෙනෙක් දැඩිව නැහැ. එතකොට සුදුසුම දෙයට එකගයි කවුද? හරිම ක්‍රමේ කරන විදිහකට කවුරුත් එකඟ වෙනවා. ඊට පස්සේ ඒ විදිහටයි ඉන්නේ. ඒ විතරක් නෙමෙයි. තව කොහොමද? පස්සේ ඒ තමන්ගේ හිතට බඳු හිතෙන් වාසය කරනවා. ඒ විතරක් නෙමෙයි යම් කිසි කෙනෙක් පින්දපාතේ ගියෝ. පින්දපාතේ ගිහිල්ලා ගමට ඉස්සෙල්ලාම ආපු කෙනා. තුන් දෙනාටම ආසන පළවලා. තුන් දෙනාටම බොණ්ඩ පෑන්බඳුන් තියලා. ඉස්සෙල්ලාම ආපු කෙනා. දැන් තුන් දෙනා නම් ඉන්නේ තුන් දෙනාටම ආසන පනවලා තුන් දෙනාටම පරිභෝජනය කරන අතුරුදන්න පාත්‍ර හොදන්න තැන් ටික වෙනම තියලා පානය කරන තැන් ටික වෙනමම තබලා ඉඳුල් දාන වාජනේ වෙනමම තබලා ඒ ටික කළා. Taman දාන වළඳලා Tamanට වැඩි කොටසක් තියෙනම් පැත්තකින් තියලා තියෙනවා අනිත් කට්ටිය අරගෙන පරිභෝජනය කරන. ඊගාවට ආපුගෙනත් එහෙම. ඊට පස්සේ අන්තිමටම ආපුගෙන තමන් පින්දපාතේ වළඳලා අර තියෙන ඒවෙන් තමන්ට ගත යුතු යමක් තියෙනවා නම් අරගෙන ඒ ආසන එයා තන්නේම ඒ ආසන ඔක්කොම අකුරලා තබලා ඒ පැම් තියෙන භාජන තිබුණු තැන් මුලම තියලා ඉඳුල් භාජනේ තියෙනවා නම් ඉඳුල් විසිකල එක හොදලා තියලා පැන් පරිභෝජනීය පැන් අඩු නම් ඒක පුරවලා තියලා පානීය ජලය අඩු නම් ඒක පුරවලා තියලා කටයුතු කරනවා. බැරි වෙලා හරි පම්පුරෝණ භාජනය කණියම ගේන්න බැයි නා ස්වාමීන් භාග්‍යතුන් වහන්සේ අපි කෙදස්තවන දරයතු නිවනට මෙහෙයු සිටතු වාසය කරනවා කාය ජීවිත දෙකේ අපේක්ෂාවෙන් තොරව. ඒ හේතුවෙන්ද අපි කතා කරන්නේ දැන් භාජනය අපි කියමු යටිකිලි යටිකිලි පාවිච්චි කරන පෙන් භාජනයේ තියෙනවා නම් ඒකේ පෙන් නැහැ කියලා දැක්කොත් ගණන්ල පුළුවන්. මොනකට හෝදන වතුර අඩුයි කියලා දැක්කොත් කෙනෙක් අනිත් කෙනා කන්නකම් ඉන්නේ ඩක් ගාලා ගෙනල්ල පුරවන. මොන වතුර අඩුයි කියලා දැක්කොත් බලන්නේ ගෙනල්ල පුරවන. ඉතින් බැරි වෙලා හරි කණියම කරන්න බැරි වැඩක් වුණොත් ඒ හේතුවෙන් අපි වචනයක් කතා කරන අතින් සංඥා කළා අර භාජනේ දෙන්න මල්ලලා ගිහිල්ලා පුරවනවා. ස්වාමීන් අපි ඒ හේතුවෙන් උත්වාග් වේදයක් කරන්නේ. මේ විදිහට අපි මේ අප්‍රමාදීව භවනා කරනවා. ඒ විතරක් නෙමෙයි ස්වාමීන් භාග්‍යතුන් වහන්සේ අපි දවස් 5කට සැරයක් එළි වෙනකම්ම ධර්ම සාකච්ඡාවක් කරනවා. සම්පූර්ණ රාත්‍රියක්ම එළි වෙනකම්ම එකතු වෙලා අපි ධර්ම කරුණු කතා කරනවා. ධර්ම සාකච්ඡා කරනවා. මේ විදිහට භාග්‍යතුන් වහන්සේ අපි සමගියෙන් සතුටින් විවාද නොකරමින් කිරියා දිය වගේ ඕනෝන් කියහෙන් දැකෙමින් අප්‍රමාදීව කෙලෙස් තවන වැරෑතු කාය ජීවිත දෙකේ අපේක්ෂාවකින් තොරව වීර්ය කරමින් වාසය කරනවා. කිවහම සාදු සාදු අනුරුද්ධ අත්තිවෝපන අනුරුද්ධ ඒවං අප්පමත්තාතාපින පහිතත් වේරත් උත්තරමල සිද්ධාම්මාල වාග්ය ඥාන දර්ශන විශේෂ අධිගත පාසු විහාරාති. සාදු සාදු කියලා බුදුරජාණන් වහන්සේ සාදුකාරයකින් අනුමෝදන් වෙනවා මේගොල්ලන්ගේ මේ සමගිය ගැන. ওই විදිහටයි සමගිය කටයුතු කරනවා කියලා කියන්නේ ওই විදිහටයි වීර්ය කරනවා කියලා කියන්නේ. ඒ හේතුවෙන්ද වාග් වේදයක්වත් නොකර කටයුතු කරනවා සීයේ කියලා සාදු කියලා මේ විදිහට වාසය කරන අනුරුද්ධ මේ විදිහට වාසය කරන ඕගොල්ලන්ට මනුස්ස ධර්මයට වඩා ආර්ය මාර්ගයේ ඇතිකිරීමකට සමත් විශේෂ ඥාන දර්ශනයක් ලබා ගන්න පුළුවන් නද පහසුයි කියලා අහනවා. එතකොට ස්වාමීන් භාග්‍යවතුන් වහන්සේ මෙහි අපි අප්‍රමාදීව කෙලෙස් තවන වැරැතු කාය ජීවිත දෙකේ අපේක්ෂා අතහැරලා වාසය කරනවා. ඒ අපිට විතක විශාල ආලෝකයක් දැක්ෂණය වෙනවා. ඒ වගේ නොයෙක් ස්වර්ණ ධර්ම රූප පේනවා. නමුත් චික වෙලාවකින් ඒ ආලෝකයක් නැති වෙනවා, රූප පේන එකක් නැති වෙනවා. මේ මොකක්ින්දද වෙන්නේ කියලා හොයාගන්න බෑ අපිට. කියන මේ වගේ මෙහෙම වීර්යයෙන් භාවනා කරනකොට මට අපිට විශාල ආලෝකයක් ආලෝක පහළ වෙනවා. එතකොට ඒ වගේම නොයේ රූප දර්ශනය වෙනවා. මේ ආලෝක පහළ වීම රූප දර්ශනය වීම ටික වෙලාවකින් නැති වෙනවා. ඒ නැති උනේ මොකක් හින්දාද කියලා හිතාගන්න බෑ භාග්‍යවතුන් වහන්සේගේ. ඔය ආලෝකය කියන එක ගත්තාම තමන්ගේ මනසේ උගුල අහලා ඇති ප්‍රථම කල්පික මිනිස්සු, ප්‍රථම කල්පයේ මිනිස්සු කෙලස් නැ, තමන්ගේ සිය ආලෝ ඉරහඳ තිබුණ නැ. ප්‍රථම කල්පයේ කල්පයේ ආරම්භ යුගයේ ඉරහඳ නැ, කරුණ නැ. මිනිස්සු තමන්ගේ ආලෝකයෙන්මයි ජීවත් වෙලා තියෙන්නේ. මේ මනුස්සකම වර්ධනය කළ හැකි එච්චයට කෙලස් අඩුවාම හිත පිරිසුදු වෙනවා ඒ මට්ටම. ඒත් මනුස්සය ප්‍රක්‍ම නෙමෙයි. සිය තමන්ගේ ආලෝකයෙන් යාට හේව නැලි නැහැ. දිගටක් වටනොත් ලෝකයට මහා ඝන කරුවල කියන එක යාට ඇහිඳ හැකි. යාට රෑදවල් දෙකේ වෙනසක් නැහැ. තමන්ගේ චේත ආලෝකයක් තියේ. ඒක විදර්ශනාවටයි තියෙන සමතේ. සමතේ ලක්ෂණේ ඕනම කෙනෙකුට මේ ගමන් මාර්ගයේදී හම්බ වෙනවා ඉතරහට. මේ යන ගමන් මාර්ගය. ඒ වගේම අද මේ ඇහැට නොපෙනෙන රූප පේන. එතකොට මේ වගේ ආලෝකයයි රූප දර්ශනයයි පහළ වෙනවා. නමුත් ටික වෙලාවකින් අතුරු දහන් වෙනවා. ඒකට හේතුව දන්නේ නැහැ භාග්‍යතුන් වහන්සේ කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන තංකෝ පනෝ අනුරුද්ධ නිමිත්තම් පටිවිජ්ජිතබ්බං අනුරුද්ධ ඒ උමක් නිසාද එහෙම වෙන්නේ කියන එක ඔබ විසින් අවබෝධ කරගත යුතුයි. අහම්පි මමද බුද්ධත්වයට පෙර බෝධිසත්ව කාලේ මේ වගේම ඕපාසංච සංජානාමි දස්සනංච රූපන මේ වගේ ආලෝකයන්ගේ පහළ වීමද රූප දැකීමද මටද ඇති වුණා. ඒ වගේ මටද නොකෝ විලාවකින් ඒ ආලෝකයත් ඒ රූප දැකීමත් නැති වුණා. නැති වෙනකොට මම හිතුවා මොකද්ද හේතුව? මොකද්ද පත්ති මේ දැකපු ආලෝක මේ පහළ වෙච්ච ආලෝකයේ රූපයි නැති වෙන්න හේතුව මොකද්ද කියලා මම හේතුව හෙව්වා. හොයනකොට මට තේරුණා මට විචිකිච්ඡාව උපන්නා. විචිකිච්ඡාව හේතුවෙන් විචිකිච්ඡාව කරන කොටගෙන සමාධිය නැති වෙනවා. විචිකිච්ඡාව නිසා සමාධිය නැති වෙනවා. සමාධිය නැති වෙනකොට ආලෝකයේ රූප දැකීමයි නැති වෙනවා. ඒ කියන්නේ කවදාවත් දැක්ක නැති ආලෝකයක් ආවහම රූප පෙනෙනකොට මේ මොකද්ද මේ මොනවද කියලා කෙසේද කියන විචිකිච්ඡාව කියනක උපදිනවනේ. අනේ කෙසේද කියන විචිකිච්ඡාවට අනුව හිත යනකොට කමටහනින් හිටියට ආද. එතකොට සමාධිය වෙනවා. සමාධිය වැටුණු ගමන්ම ආලෝකයේ රූප දැක්මයි නැහැ. හරිද? සමාධිය නැති කල්ලි ඕභාසෝ අන්තරදායති දස්සනංච රූපාණ. සෝහං තථාකරිසං. ඊට පස්සේ නැවත විචිකිච්ඡාව නූපදෙයිද ඒ විදිහට මම කටයුතු කළා. ආපහු ආලෝකයේ රූප පෙනෙනකොට මේ කිසිදෙකෙද කියලා විචිකිච්ඡාවකට ඉඳ තිබෙන්නේ නැහැ. කියන්නේ නැතුව අප්‍රමාදීව ආපහු කමතහට හිත තබාගෙන වඩනකොට ආපහු ආලෝකයයි ආලෝකය හඳුනනවා රූපත් පෙනෙන්න ගත්තා. ආයෙත් ටික වෙලාවකින් ආලෝක පෙනෙන එකයි රූප පෙනෙන එකයි ආලෝකයයි දෙකම නැති වුණා. ඊට පස්සේ දැන් මොකද හේතුව කියලා හිතනලු සතන්හන්සේට කොනකෝ හේතු කොන පච්චයෝ යෙන්න මේ ඕභාසු අන්තරදායති දසනංච රූපං රූප දැකීම ආලෝකය අතුරදහන් වෙන්න හේතුව මොකක්ද? එතකොට තස්සමයන් හේතද හොස් මත අමනසි කාර්යයක් උපන්න. අමනසි කාර්යය කියලා කියන්නේ දැන් මේ භවනා කර කර ඉන්න එකට සති නිමිති ඉන්න එකට අමතරව හිත වෙන වෙන විතර්ක වලට ගිහිල්ලා වෙන වෙන විතර්ක වලට යනකොටම සමාධිය බිඳෙනවා. සමාධිය බිඳෙනකොටම ආලෝකයයි රූප දැකීමයි දෙක අතහැරෙනවා. ඊට පස්සේ ආපහු එහෙම නොවන විදිහට හදාගන්න. දැන් විචිකිච්ඡාව ඇති වෙන්නේ නැහැ. අමනසිකාරය ඇති වෙන්නේ නැති විදිහට අප්‍රමාදීව කටයුතු කරනකොට උන ආපහු රූප පේනවා, ආලෝකය පහළ වුණා, රූප පේනවා. ටිකකින් ආපහු ආලෝකයත් රූප වෙන එකක් නැති වෙනවා. ඊට පස්සේ කල්පනා කරුවා මොකක්ද හේතුව? බලනකොට දන්නේමනේ තීන මිද්දේ ඇවිල්ලා. ඈ නිදිමත කරගෙන ඇවිල්ලා. ඒ හේතුවෙන් එතකොට බලන්න තීන මිද්දේ කියන එක කොච්චර උඩට යනකම් යනවද කියලා. ඔය දැන් කියනකොට ඔය ආලෝකය කියනකොට රැක් ගවල රැක් කියලා එකක් එයාට නෑ. තෝ චර්ගන යන්න ඕනේ තමන්ගේම ආලෝකයක් තියෙන. ඒ මට්ටම. ඈ ඒ මට්ටමට ගියත් තීන මිද්දේ කියන එක විටින් විට එන්න පුළුවන්. එතකොට තීන මිද්දේ උත්තර. තීන මිද්දේ හේතුවෙන් සමාධිය නැහැ. සමාධිය නැති වෙනකොට ආලෝකයේ රූප දෙකමයි නැති වෙනවා. ඊට පස්සේ දැන් ඒකට ප්‍රතිකරණ ප්‍රතිචිකිච්ඡා නොවන විදිහට අමනසිකාර්ය නොවන විදිහට තීන මිද්ද නොවන විදිහට කටයුතු කරනකොට ඔන්න ආයෙත් ආලෝකයේ රූප දෙකමයි ඇති වුණා. ඊට පස්සේ ආලෝකයයි රූප දැක්මයි ආපහු ටිකකින් නැති වුණා. විතපති හේතුව මොකද්ද කියලා බලනකොට බුදුරජාණන් වහන්සේට බෝසතාණන් වහන්සේ චම්බිතත්තේ ලොමු ගෑ ගැනීම බය ඇති වෙලා. හරියට උපමාවක් වෙන්නවා දැන් කවුරු හරි කෙනෙක් තනියම පාරක යද්දී එක පාටම මිනිසු දෙන්නේ කිතරම් නෙවෙයි පිටුපසින් එක පාටම කවුරු දෙයක් කරගෙන පැන්නු එම මොහොම එනකොටම පාර ඉස්සරහම පිටවසන දෙන්නේ පැන්නු මොන යම්සේ බය වේද ඒ වගේ බයක් ඇති වෙනවා මට කියනවා. මොකද මම කියන්නේ මේ හිත සමාධි වෙනකොට සමහර රූප තියෙනවා. මේ මොන අභ්‍යසයටම එන්නේ. ඒ කියන්නේ මේ චිත්තජ රූප හිතට පෙනෙන්නේ. ඒකට Taman තුලින්ම වගේ පෙනෙන්නේ. ඒ වගේ වෙලාවකදී ඊට පස්සේ භූත තනතර තේරෙනවා මේ බය ඇති වෙනවා. ලොකු දෙයක්ගෙනින් ඇති වෙච්ච නිසායි. ඔන්න ආපහු බය නොවන විදිහට කටයුතු කරන රූප දැක්කට කියලා ඔන්න හදාගන්න. හැකේ ඇති වෙන්නේත් නැහැ, අම්මිකාරය ඇති වෙන්නේත් නැහැ, තීන මිත්‍ය ඇති වෙන්නේත් නැහැ, බය ඇති වෙන්නේත් නැති විදිහට හදාගෙන ආපහු උත්සාහවත් වෙනකොට ඔන්න ආලෝකය රූප දැක්මක් ආවා. ටිකකින් ආලෝකයත් රූප දැකීමත් ආය නැති වෙනවා. ආය නැති වෙනකොට මොකක්ද හේතුව? මේකේ මේ ආලෝකී රූප දැකීම ගැන හිත ගොඩාක් සතුටු වෙලා. හරි සතුටක් දැනෙලා. දැන් සතුට හේතුවෙන් සමාධිය නැති වෙලා. හරිද? ඊට පස්සේ ඔන්න ආය සතුට ඇති වෙන විදිහත් අයින් කරගෙන උත්සාහවත් වෙනවා. උත්සාහවත් වෙනකොට ආයත් ඔන්න රූප දැකීමත් ආලෝකයත් පහළ වෙනවා. ඊට පස්සේ ඒකට උපමාවක් පෙන්නනවා. නිදානයක් හොයන්න ගියොත් යම්කිසි පුද්ගලයෙක් ආවල් කැලේ නිදානයක් තියනවා කියලා ගන්න ගියොත් එක නිදානයක් ගන්න යනකොට නිදාන් තුන හතරක් හිතන තිබිලා හම්බුනොත් යම්තේ සතුටක් හිතෙයිද? ඒ වගේ මට සතුටක් ලැබුණා. ඒ සතුට හේතුවෙන් සමාධිය නැති වුණා. සමාධිය නැති වීමේ අන්න ආලෝකයයි රූප දැකීමයි නැති වෙනවා. ආපහු එසේ සතුට වෙන කමද අයින් කළා, ආයෙත් වීර්යය කළා. දැන් මොන විචිකිච්ඡා වෙන්නේත් නැහැ, අභිසකාරය වෙන්නේත් නැහැ, තීන මිද්දේ වෙන්නේත් නැහැ. එතකොට බය ඇති ගැනීම වෙන්නේත් නැහැ, සතුට ඇති වෙන්නේත් නැති විදිහට හිත තබාගෙන වාසය කළා. ආයත ආලෝකයයි රූප දැකීම ඇති වුණා. ටිකකින් ආයත නැති වුණා. නැති වෙනකොට ආය මොකද හේතුව කියලා කිව්වා. ධන්නවරයි කාය ධර්මයක් උපන්නා. මේ කයේ කම්මැලිකම, කයේ තදකම, කයේ රළුකම ඇති වුණා. බලනකොට ඒ කාය ධර්මකම නිසා සමාධිය නැති වුණා. දැන් කාය ධර්මයට හිත පියන්නේ නැහැ. දිවිව මාරු කරගන්නවා. වගේ තැනකින් ඔන්න ආපහු ඒ විදිහට රූප දැකීම තාලෝක දර්ශනයත් ඇති වෙනවා. ඊට පස්සේ ටිකකින් ආයි තාලෝක දර්ශනයයි ආලෝකයයි රූප දැකීම නැති වෙනවා. දැන් මොකද්ද කියලා බලනකොට ඒ වෙලාවේදී අත්‍ය ආරද්ධදී කියන්නේ වීදිය දැඩි බැරි. දැන් මේවා ආපෝණම් වැටෙන්න දෙන්නේ නැහැ එකකටවත් කියලා, එක විදිහකටවත් වැටෙන්න දෙන්නේ නැහැ කියලා දැන් ගත්ත ගැම්ම වැඩි. හිත දැඩි වැඩි, දැන් වීර්ය වැඩිකමට සමාධිය අපහැරෙනවා. සමාධිය නැති වෙන්නේ රූප දැකීමත් ආලෝකයක් නැති වෙනවා. ඊට පස්සේ ඔන්න වීර්ය කියන එක අඩු කළා. දැන් රූප දැකීම ආලෝකයක් ආවා. ඊට පස්සේ වීර්ය අඩු කළා. ඊට පස්සේ ආය සමාධිය නැති වුණා. ආලෝකයක් නැති වුණා. ආලෝකයේ රූප දැකීමයි නැති වුණා. දැන් බලමු මොකද කියලා. ඒ පාර වීර්ය අඩු වෙලා. හොඳට හරියට උපමාවක් පෙන්නනවා. ඉස්සලා දැඩිව ගැනීමට පෙන්නනවා යම්කිසි පුරුෂයෙක් වටුපුරුල්ලෙක්ව අද්දකින් තොට්ට කළ මිරිකලාල්ලකට තු එතන මැරෙනවනේ. ඒ වගේ වීර්ය කළ වීර්ය වැඩිකමට සමාධිය නැති වෙනවා. ඊගාට පෙන්නනවා කුරුල්ලෙක් වල්ලල බොහෝ ලිහිල් වතින් යන්තම් අල්ලගෙන ඉන්නකොට උවි ගිලිලා යනවා. ඒ වගේ අත්ති ලිහිල් විදිහට අල්ලලා වැඩි ලිහිල් වැඩි කියලා හිතන බෝත කරනවා. ඒ හින්දා මේ සමාධිය නැති කියලා කියන්නේ. ඔන්න ගොඩාක් වීර්ය කරන්නේ වීර්ය දැඩි කරන්නේත් නැහැ හිතේ. ගොඩාක් වීර්ය ලිහිල් කරන්නේත් නැහැ කියලා කියනවා. එහෙම කරනකොට ඔන්න ආපහු සමාධිය ආවා. හරිද? ඊට පස්සේ ආයත් ආලෝකයේ රූප දෙකමයි නැති වුණා. ඊට පස්සේ මොකද්ද? අභිජප්පන. මේ ආලෝකය ගැන රූප දැකීම ගැන හරි තණ්හාවක් ඇති වුණා. හරිද? තණ්හාව හේතුවෙන් සමාධිය නැති වුණා. සමාධිය නැති වුණාම ඊට පස්සේ නෑ ආය මේකට තණ්හ කරන්නේ නැහැ කියලා ඔන්න ඒකත් හදාගත්තා. ඔන්න හදාගෙන අප්‍රමාදී වීදේ කරනකොට ආයෙත් ආලෝකයයි රූප දැකීමයි ආවා. එතකොට දැන් තණ්හ කරන්නේ නමුත් දැන් ඔක්කොම එකින් එක දැන් හදාගෙන ආයෙත් ඇති වෙන ආලෝකයේ රූප දැකීමයි. දැන් බලමු මොකද වෙන්නේ. තණ්හාව නැති වුණාට මේකේ නිකාන්ත සතුටු වෙනකම තියෙනවා හිතේ. මේ ආලෝකයට සතුටු වෙන ගතිය, මේ රූප දැකීමට සතුටු වෙන ගතිය තියෙනවා. ඒ සතුටු වෙන ගතිය නිකාන්ත හේතුයේ අතිනිජායිත මේකන අති රුචිකම් අති කැමැත්ත හේතුයෙන් සමාධිය කියනවා. ඒ සමාධිය නැති වෙච්ච එකම නිසා ආලෝකයයි රූප දෙකම නැති වුණා. ඔන්න ඒ දෝෂයත් හදාගෙන ආපහු වීදිය කරනකොට ආයෙත් ආලෝකය ආව රූප දෙකම ආවා. ඊට පස්සේ මේ විදිහට විචිකිච්ඡාව උපක්ලේශයක් කියලා දැකලා විචිකිච්ඡාව උපක්ලේශය අතහැරියා. අමනසිකාරී උපක්ලේශයක් කියලා දැකලා අමනසිකාරය අතහැරියා. ඊට පස්සේ තීන මිද්දේ උපක්ලේශයක් කියලා දැකලා තීන මිද්දේ අතහැරියා. බය උපක්ලේශයක් කියලා දැකලා බය අතහැරියා. ඊට පස්සේ ඉල්පීම සතුටු වීම උපක්ලේශයක් කියලා දැකලා සතුට අතහැරියා. ඊට පස්සේ අති ආරද්ධ වීර්ය දැඩි වීර්ය උපක්ලේශයක් කියලා දැකලා ඒක අතහැරියා. අඩු වීර්ය උපක්ලේශයක් කියලා දැකලා ඒක අතහැරියා. ඒකේ තණ්හාව ඇතිවීම උපක්ලේශයක් කියලා අතහැරියා. සතුට ඇතිවීම උපක්ලේශයක් කියලා දැකලා ඒක අතහැරියා. ඊට පස්සේ ආනාත්ම සංඥාව ප්‍රතිපදිකම් ඒකත් අතහැරියා. මේ විදිහට සෝ කෝ අහං අනුරුද්ධ අපමත ආතාත්මෝ පහිතත් විහරන්තෝ ඕබා සම්පි සංජානාමි නචරස රූපාමි පස. ඔන්න දැන් මේ විදිහට වාසය කරනකොට ආලෝකේ පේනවා. හොඳට ආලෝකේ තේරෙන හැබැයි දැන් රූප පේන්නේ. එතකොට ආලෝකේ පේනවා දැන් රූප පේනවා. සමහර අවස්ථාවන් තියෙනවා රූප පේනවා ආලෝකේ පේනවා. සමහර දවස් වලට දවල් කාලෙටත් රෑටත් දවල් රෑ දෙකේම ආලෝකේ විතරයි රූප පේන්නේ. සමහර දවස් වල දවල්ටයි රෑටයි දවල් රෑ දෙකේම රූප පේනවා ආලෝකේ පේන්නේ. දැන් මේ මොකද්ද කියලා මොකද්ද හේතුව කියලා හිතනවා. එතකොට තස්ස බුදුරජාන් වහන්සේට හිතනවලු ඒතද කෝනු කෝ හෝතු කෝ පච්ච. එතකොට පොසතන වහන්සේට තේරෙනවාලු මම යම් වෙලාවක ආලෝකයේ විතරක් මෙනෙහි කරයිද ඒ වෙලාවකදී ආලෝකයේ විතරයි තේන්නේ මට රූප පේන්නේ. යම් වෙලාවක රූපේ විතරක් මෙනෙහි කරයිද එකල්හි රූපේ විතරක් පේනවා ආලෝකේ පේන්නේ. මේ මානසිකයෙන් හිත තබන විදිහටයි මේක වෙන්නේ කියලා තේරෙනවාලු. ඒ නිසා මේ ආලෝකයේ රූපය දෙකම දකින විදිහට හිත ලැබුවා. මේ විදිහට ජලස්තවන වැරැතුව වාසය කරනකොට මේ බෝසතාණන් වහන්සේට එක වෙලාවක ආලෝකයේ අඩු වෙනවා. රූපපේන ටිකයි. ආලෝකයේ අඩුයි රූපපේන ටිකයි. එතකොට පරිත්තංචේ ඕභාස සංජානාමි පරිත්තානි ච රූපානි. එතකොට සමහර වෙලාවල් වලට මහ විශාල ආලෝකයක් මහ විශාල රූප ගොඩක් පේනවා. විතක ආලෝකයේ ටිකයි පොඩි රූප ටිකක් පේන්නේ පොඩි ප්‍රමාණයක්. සමහර ගාවල් තියෙන මහා ප්‍රදේශයක් විශාල ප්‍රදේශයක් අවලෝකමත් වෙලා පේනවා මහා විශාල ප්‍රදේශයක රූපක් පේනවා. ඊට පස්සේ මොකද්ද කියලා හොයනකොට යම් වෙලාවක සමාධිය ටිකයි නම් අඩුයි නම් එකල්ලි ආලෝකය අඩුයි රූප පෙනීම අඩුයි කියලා තේරෙනවා. සමාධිය යම් වෙලාවක යස්මින් කෝ මේ සමේ පරිත්තෝ සමාධි හෝති පරිත්තං මේ තස්මින් සමේ චක්කු හෝති. යම් වෙලාවක සමාධිය අඩු වෙනකොට මගේ ඇහැ පොඩි. ඇහැ පොඩි වුණාම පෙනෙන ආලෝකය රූපයි පොඩයි කියලා බෝසත් අරහතන් තේරෙනවා. සමාධිය වැඩි වෙනකොට ඇහැ ලොකුයි, ඇහැ ලොකු වෙනකොට පේන ආලෝකය රූපයි ගොඩයි. එතකොට නෝකතර මම කියන්නේ මේ ඇහැ කියන එක හදන්න පුළුවන් එක කියන එක. අද අපිට පුළුවන් කබලින් ආහාරය තියෙන මේ ටෙන්ට් විතරයි. නමුත් මේ කබලින් ආහාරයෙන් ගලවලා ගත්තාම හිතට ඕන විදිහට මේ කය පිළිසකර කරන්න පුළුවන්. අපි උදාහරණයක් ගත්තොත් තථාගතයන් වහන්සේට පුළුවන් අෂ්ඨ පරිස්කාර දරව තුන් සිවුර පාත්‍රයේ මේ අටපිරිකර දරව අභ්‍යාසයක් ඇතුළේ හතර ඉරියව්වක් දක්වන්න පුළුවන්. ඉඳගෙන හිටගෙන නිදාගෙන සක්මන් කරන්න පුළුවන් තථාගතයන් වහන්සේට අභ්‍යාසයක් ඇතුළේ. එච්චර මේ ශරීරය පුඩි කරගන්න පුඩි කෙරෙන්නේ නැහැ. ඊට පස්සේ යදුන් 12000ක් උස යදුන්ක් කියන්නේ හැතැම් 1600 නෑ හැතැම්ම 16ක් හරිද? යදුන් 12000ක් උස මහා බ්‍රහ්ම රාහු අසුරේන්ද්‍රයාගේ ධනිෂ ගාවට ගිහින්. එතකොට රාහු අසුරේන්ද්‍රයාගේ උස කොච්චරද? ওই රාහු අසුරේන්ද්‍රයා දවසක් අහලා ඔගොල්ලන්ගේ ශාස්ත්‍ර මහත්ගේ උස කොච්චරද කියලා අඩි 6යි කිව්වහම මම එයාට උස මහත්ින් වාද කරනවා කියලා රාහු අසුරේන්ද්‍රයා භාග්‍යවතුන් වහන්සේට උස මහත්ින් වාද කරන්න ආවනේ. ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ රාහු අසුරේන්ද්‍රයා එන පැත්තට පය දාලා පය පිට පය මෙහෙම කියලා සැත කරනවා. රාහු අසුරේන්ද්‍රයා ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේගේ අර කකුල් දෙක තිබ්බහම ඒකට කකුල් දෙක උඩින් ඔළුව උස්සලා තථාගතයන් වහන්සේගේ මූණ බලාගන්න උස නැහැ ඉල්ලු ඇඟිලි උළු තිස්ටි බලනවා තථාගතයන් වහන්සේගේ මූණ බලන්න තේන්න නැහැ ඉල්ලු. හරිද? යදු 12000ක් උස ධර්මයේ රාහු අසුරේන්ද්‍රයාගේ ධනිෂ ගාවට. ඒ රාහු අසුරේන්ද්‍රයා තමයි උස මහත් ඇති සත්‍යයන් අතර අධිපති. ඒ රාහු අසුරේන්ද්‍රයා තථාගතයන් වහන්සේට උස මහතින් වාද කරන්න ආවේ තථාගතයන් වහන්සේගේ සිරිපතුලට උඩින් මූණ බලාගෙන බැරුණා රාහු අසුරේන්ද්‍රයා ඇඟිලිවලු 30 බලලා. අසුරේන්ද්‍රයා මොනවද ඇඟිලිවලු 30 බලන්නේ කියලා. ඒ වගේ මේ ශරීරය කියන එක හිතට බැලුවාම හිතෙන් හදන්න පුළුවන් එකක්. හිත කයට බැලුවාම හදන්න බෑ, කය හැකියාවට සීමා වෙනවා. හිතට බැලුවාම මේ ශරීරය ඕන විදිහට හදන්න පුළුවන්. එදාට මේව සමාධිගත මනසට හැමදාම මෙහෙම නෑ. මේ දැන් අද ධ්‍යාන ගැන කතා කරන, ඔය දැන් මේ කතා කරන ආලෝකේ රූප දැකීම කියන මේ ටික තාම ධ්‍යාන මට්ටමේ සමාධිත් නෙමෙයි, නීවරණ ධර්ම ටික මේ විස්තර කළේ. තවත් නීවරණ එක මේ පැත්තට වැටෙනවා කියලා. ඔය කාමාවචර උපචාර මට්ටමේ සමාධිය ඔය. ඔකට කියන්නේ. ඕවට කියනවා අභිභායතන කියලා. එතකොට මේ අද ප්‍රථම ධ්‍යාන, ද්විතීයික ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන ලාභී අයත් දකින්නවා හම්බ වෙනවා පිට. එතකොට මේ ශාසනයේ තියෙන සමාධියද කොහෙද කියන එක හිතන්න. මේ කතා කරන මේ සමාධියේ මෙච්චර ආලෝකයක් වෙනනවා රූප දකින්නවා කියන ටික තාම නීවරණ චිත්තය ඇතුළේ. මේ නීවරණ චිත්තය ඇතුළේ මේ. ඕක තමයි උපචාර සමාධිය කියලා කියන්නේ කාම භූමියේ තියෙන ඉහළම සමාධිය. ඒ කියන්නේ මනුෂ්‍යයෙකුට පිරිසිදු වෙන්න පුළුවන් උපරිම පිරිසිදුකම. ඒකයි දැන් ප්‍රථම කල්පිත මිනිස්සු සිය ශරීරයෙන් රැස් වෙන තමන්ගේ ආලෝකෙම ජීවත් වුණා කියලා කියන්නේ කෙලස් නෑ. එයාට චුට්ටක් වත්. ඒ මස්තමටම අපහු යන්න වෙනවා අපිට හදාගෙන හදාගෙන. කවදා හරි දවසක මේ කෙලස් ටික ගෙවාගෙන 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 යද්දී ප්‍රථම කල්පික මිනිස්යන්ගේ මට්ටමටත් එහාට ගිහිල්ලා තමයි බ්‍රහ්ම ලෝකෙට යන්න වෙන්නේ මෙසක කාම ලෝකේ අපහැරෙන්න වෙන්නේ. එහෙම නැත්නම් මේ මෙහෙම කෙලස් ගොඩේ මෙතන ඉඳලා මේ මට්ටමේ ඉඳලා කපට බ්‍රහ්මෙක් වෙන්නේ නැහැ. අපි කියමු දැන් මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ කාලේ ආවුස අවුරුදු 80,000. ඇයි ඒ ආවුස අඩු මේ වැඩි? මිනිස්යන්ගේ කෙලෙස් අඩු වෙන්න රාගදේශ මොහ අඩු වෙන්න ආවුස වැඩි. පිරිසිදු වෙන්න වෙන්න ආවුස වැඩි. අපිරිසිදු වෙන්න වෙන්න කෙලෙස් වැඩි වෙන්න වැඩි වෙන්න ආවුස අඩු. ඒ වගේ දැන් ඒ අවුරුදු 80,000 ආවුසැතු උපදින මනුස්සයන්ගේ මනසේ යම්සේ කෙලෙස් නැද්ද? නමුත් මනුස්සයෝ නම් අපිට ඒ හරහා යන්න වෙන්නේ. මේ පිළිසුදු කරගෙන කරගෙන ඒ මට්ටමටවත් වෙන්න වෙනවා. පත් වෙලා තමයි බ්‍රහ්ම ලෝකෙට යන්න තියෙන්නේ මිසක මේ කෙලෙස් ගොන්න මේ විද්ධිහෙතම තියෙන මානසික මට්ටමින් ගෙලිම අනාගම් වෙනව නෙමෙයි. කෙලෙස් ටිකෙන් ටික ටිකෙන් ටික අඩුවිලා 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 පිළිසිදුලා තමන්ගෙම සිය ආලෝකෙන් ජීවත් වෙන්න පුළුවන් මට්ටමට ඉරහඳ දෙක නැතත් පාරප්‍රත්‍ය රහිතයි කියන දැනටම එනවා බාහිරින් උදයා. මේ ඒ වගේ මට්ටමට ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ දැක්ක ආලෝක ටිකයි රූප ටිකයි වෙන්නේ කොහොමද? සමාධිය අඩු වෙලාවට ඇහැ පුඩු වෙලාවට රූප පෙනෙන ටිකයි ආලෝකයේ ටිකයි. සමාධිය ගොඩක් තියෙන වෙලාවට ඇහැ ලොකු වුණාම රූප ගොඩක් පේනවා ආලෝකයේ ගොඩක් තියෙනවා. මේ වගේ සම්පූර්ණ දවසක්ම රැයක් දවාලක් රැය දවල් දෙකේ ওই විදිහට පවතින. ඊට පස්සේ බෝසතාණන් වහන්සේ මේ විදිහට විචිකිච්ඡාව ඒ වගේම අමනසිකාරයේ තීන මිද්දේ මේ වගේ උපක්‍රේත එකින් එක හඳුනගෙන ඒව එකින් එක නැති කළා. තුන් ආකාර සමාධියක් භාවිතා කළා කියලා. අන්න දැන් තමයි අර්පණ ඔය කියන ධ්‍යාන මට්ටම. මොකද තුන් ආකාර සමාධිය සවිතක්ක සවිචාර සමාධිය, සවිතක්ක විචාර මත්ත සමාධිය, අවිතක්ක අවිචාර සමාධිය කියන තුන් සමාධිය භාවිතා කළා කිව්වා, වැඩුවා කිව්වා. ආන් අර උපක්ලේස හඳුනාගෙන අයින් කළා. එතකොට ඒ උපක්ලේස පහළ වෙන්නත් අද මේ තියෙන ගෙවල් තියෙනවා අම්මල තාත්තලා ඉන්නවා කියන මට්ටමේ pore කෑමට නෙමෙයි ඒ උපක්ලේස තිබිලා තියෙන නිවර්ත ධර්ම. එතකොට අර පහළ වෙන ආලෝකයත් එක්ක වෙන රූපයක්වත් තිබිලා තියෙනවා. විචිකිච්ඡාව වගේ ගන්නද ඒවත් අයින් කළාට පස්සේ තමයි සවිතක්කං සවිචාරං විවේකජං පීසුතුකං පටමජානං අවිතක්ක විචාරමත්තං අවිතක්ක අවිචාරං කියන මේ තුන් ආකාර සමාධිය භාවිතා කළා කියලා පෙන්නනවා. මේ තුන් ආකාර සමාධිය වගේම සප්පීතික සමාධිය, නිපේතික ප්‍රීති සහගත සමාධිය, ප්‍රීති නැති සමාධිය භාවිතා කළා. ඒ වගේම සැප සහගත සමාධිය, උපේක්ෂා සහගත සමාධිය භාවිතා කළා. එකම සමාධි ටික තමයි අපි කියමු තෘතිය ධ්‍යානයට එනකම් ප්‍රීති සහගතයි, තෘතිය ධ්‍යානයෙන් එහාට ප්‍රීති නැති සමාධිය. තෘතිය ධ්‍යානයට එනකන් සැප සහගතයි, චතුත ධ්‍යානයෙන් එහාට උපේක්ෂා සහගතයි සමාධිය. මේකම මේ විදිහට සමාධිය වඩනකොට ඥානංච පනමේ දසන උදපාදී අකුප්පාමේ චේත විමුක්ති ආයමන්තිමා ජාති නත්තානි පුනබ්බෝ. මෙන්න මේ විදිහට වීදිය කරනකොට මට ඥාන දර්ශනය උපන්න දැන් මගේ හිත අකෝප්‍යයි වෙනස් වෙන්නේ නැහැ. දැන් සමාධිය වෙනස් වෙන්නේ නැහැ. මේ මගේ අන්තිම ඉපදීම මත් ඉපදීමක් නැහැ කියන ඥාන දර්ශනය පහළ වුණා කියන්නේ. එතකොට මම මේකෙදි මේ සූත්‍රය මතක් කළේ කරුණ කීපයකට. එකක් තමයි සද්ධාවෙන් ගිහි ගෙයින් ඇවිල්ලා ශාසනය ඇසුරු කරන කුල පුත්‍රයෙක් විසින් සතුටින් සමගියෙන් විවාද නොකරමින් කිරියහා දියමින් ඔවුනොවුන් ප්‍රිය ඇසින් බලමින් වාසය කරනවා කියන කාරණාව හිතල කරන්න බෑ. මේ වගේ කැප කිරීමක් තුළ ක්‍රියාදාමයක් තුළයි වෙන්නේ කියන කාරණාව. මොකද්ද කැපකිරීම, මොකද්ද ක්‍රියාදාමය? මේ කැපකිරීම, මේ ක්‍රියාදාමය තුළ සමගි බව ඉබේමයි ගොඩනැගෙන්නේ. මොකද්ද ඒ කැපකිරීම? සග්‍රක්මචාරින් වහන්සේලා ඇති තැනදිත් නැති තැනදිත් එළඹ සිටී මෛත්‍රී සහගත කායකම්ම වාක්කම්ම මනෝකර්මෙන් යුක්ත වීම තමන්ගේ සිත තබල අනිත් අයගේ සිතට බඳු සිටින් වාසය කිරීම වත පිළිවෙතක් යෙදුණු වෙලාවේදී පංගු පෙරුවක් නැහැ. මං කොහොමද පොඩ්ඩක් මගහැරලා ඉන්නේ කියන වගේ තැනකින් අනිත් කෙනා ඔය කරපුවා කියන තැන පවිතු හිතක් නැහැ. මට ඒක කරගන්න ලැබෙනව නම් කරන්න පුළුවන් නම් අනේ අනිත් කෙනාට බරක් නොවේවා. අනිත් කෙනා මහන්සි වෙන්න නොදී මට කටයුතු කරන්න පුළුවන් නම් වගේ තැනකින් හැමදේම උත්සාහවත් වෙනවා. සග්‍රක්මචාරින් වහන්සේලාට එච්චර ශ්‍රේණිහසයි. එච්චර ලැබි. අනිත් කෙනා වැස්ස දුවල කියලා කියනකන් ඉන්නේ අනේ එයා නොතෙමි මාව තෙමින්නේ නා වගේ තැනකින් තමයි හිතන්නේ. අහන් ඒ ක්‍රියාව තුලයි සමගිය තිබුණේ. ක්‍රියාව තුලයි විවාද නොකරන බව තිබුණේ. ඒ ක්‍රියාව තුලයි ඔවුනොවුන්ට ප්‍රිය බව තිබුණේ. ඉබේම අනිත් කෙනාට සෙනෙහසක් ඇති වෙන්නේ අනිත් කෙනා ගැන. ඉබේම ආදරයක් ඇති වෙන්නේ අනිත් කෙනාට අනිත් කෙනා ගැන. මේ ක්‍රියාදාමය තුල. එහෙම නැතුව අපි රණ්ඩු නොවීමු ඈ කියලා කතා කරලා හිටියට වෙන්නේ නැහැ. යම කෙරෙන්න යද්දී අනිත් කෙනා කරනවද නැද්ද කියලා හොයන් බලාගෙන ඉන්නවනම් නැත්තම් ඒක කරන්න වෙයි කියලා ඒ පැත්තේ යන්නේ අනිත් පැත්තෙන් යන්නේ ඉබේමයි අසමගි බව මේ ක්‍රියාදාමය තුල විද්‍යමාන. ඒ නිසා සමගිය මේ සූත්‍රයෙන් මම පෙන්වුවේ කිසි වෙලාවක අනිත් කෙනා බීලා ගියා මේකේ වතුරවත් පුරවල නැන්නේ කියලා අර හිතන්නේ නැහැ. වතුර අඩුයි කියලා දැක්කද ගෙනල්ලා කෙලෙවුවා. දැන් මේ වගේ ටැප් නැහැ එතකොට. එසමොක කලින්නේ අදින්නේ වතුර රැසිකලියේ වච්චකුටි ඊයේ දිය නැතිනම් අඩුයි කියලා දැකපු කෙනා ගෙනල්ලා ටක් ගාලා පුරවනවා. අනිත් කෙනා කරනකම් ඉන්නේ. පරිභෝජනීය ජලය මූණකට හොදන්න අඟපත හොදන්න ඕනේ වතුර භාජනයේ වතුර අඩුයි කියලා දැක්කනම් දැකපු කෙනා ටක් ගාලා එකේ ගියේ. පානීය ජලය අඩුයි නම් අඩුයි කියලා දැකපු කෙනා ගෙනල්ලා පිරෙව්වා මිසක අනිත් කෙනා ඉන්නකම් බලන්නේ. තනියම කරන්න බැරි වැඩේදී ඒ හේතුවෙන්වත් කතා කරන්නේ නැහැ. කෑග ගහ ඉන්නේ අනිත් කෙනාට සංඥා කළා තින් එහෙම සංඥා කරන්නේ ඇයි මොකද කියලා කෑ ගහලා අහන්නෙත් නැහැ. එයා සති නිමිත්තක ඉන්නේ. කතා කරලා දෙන්න එක්කම ඒ වැඩේ කරනවා මිසක. දැන් අද වතුර අදින්න නැතිවට මේ ක්‍රියාදාමයේ තුලින් පෙන්නනවා සමගීව වාසය කරනවා කියලා කියන්නේ මොකක්ද කියන එක. සමගි භවයේ ලක්ෂණ. ඔය වගේ සමගිය ප්‍රතිපදාවක් නැතුව සාමීච පටිපන්න බවක් නැතුව සමගි ප්‍රතිපදාවකට පිළිපන්න වෙන්නේ නැතුව සමගි වෙන්නේ නැහැ. සමගි නොවුණු පිරිසක අසමගි පිරිසක වීර්ය කරනවා කියන කාරණාවක් වෙන්නේ පංච චේතෝ කිල චේතෝ විනිබන්ධ කියලා සූත්‍රයක් ඇති මජ්ක්‍ධිම නිකායේ බලන්න. ඒකේ තියෙනවා සිතේ ඇනුණු හුල් පහක් සිතේ බැඳිලා තියෙන බැඳුම් පහක්. ආරද්ධ වීර්යයට හිත නොනැමෙන්න හේතු. කෙනෙකුට වීර්ය නොකරයි නම් නොකරන්ඩ වීර්ය පැත්තට හිත නොනැමෙන්න තියෙන හේතු මොනවද කියලා. එකක් තමයි ඒකේ එකට ඉන්න සද්බ්‍රහ්මචාරින් ගැන අමනාප කමක් අකමැති කම ගැටිලා ඉන්න කමක් තියෙන වීර්යට හිත නැමෙන්නේ. ඒ පිස්ස වීර්යට හිත නැමෙන්නේ. ඒ නිසා ඔබේ වීර්ය කිරීම ගොඩාක් හොඳයි සතුටුයි. සමගි බව ගොඩාක් හොඳයි සතුටුයි. මම මේ සූත්‍රය ගත්තේ සමගි වෙලා ඉන්නවා කියලා අපි වීර්යවත් වෙනවා කියලා. පුද්ගල භාවයෙන් කරන්න පුළුවන් එකක් නෙමෙයි. හේතුඵල ධර්මයක් තියෙන්නේ. ඔය වීරියේ යෙදෙන්නේ අවශ්‍ය ප්‍රතිපදාව නොඋනේ නම් සමගි වෙන්න අවශ්‍ය ප්‍රතිපදාව කෙනා කෙනා තුල ගොඩ නොනැගුණේ නම් වුමනාව තිබුණද කෙරේ. උපමාවක් කිව්වොත් සමාහෙට ඔයගොල්ලෝ හිතාගෙන ඉන්නවා මම කෙනෙක් එක තරහ ගන්නෑ කියලා. නමුත් තරහ එන්නේ හිත හිතා කී කියා තරහ එනවනේ. එහෙම කියලා කරන්න පුළුවන් එකක් නෑ. නමුත් ඔබ මම තරහ ගන්නෑ කියන එක නෙමෙයි. දැරි වෙලා තරහ එන්න තියෙන හේතු නොවන දෙයක් තුල මනස තියාගෙන හිටියොත් කියන්න ඕනෙත් නෑ මම තරහ ගන්නෑ කියලා. ඉදෙමයි ඒකට ආහාර නෑ. ඒ නිසා මම ප්‍රාර්ථනා කරන්නේ පුතේ අපිට පුළුවන් නම් බුදුහාමුදුරන්ගේ කාලේ වගේ සමග ප්‍රතිපදාවක් හදාගන්න. ඒ විදිහටම ධර්මයේ කුච්චියේ ඒ ධර්මයට සුදුසු ගැළපෙන ප්‍රතිපදාවක් තිබුණු මේ ලෝකේම ඔබලන්න පුළුවන්. යෝ හවේ ධාරෝ භික්ඛු යුඤ්ජති බුද්ධ ශාසනේ සෝ ඉමං ලෝකං පබහසේති අබ්බහමුත්තෝ චන්තිම. යම් තරුණ දහර භික්ෂුවක් වුණත් අප්‍රමාදීව හැසිරෙනවා නම් එයා වැහිවලාවේ මුදුන හඳ වගේ මේ මුළු ලෝකයේම බබලවනවා. ලෝකයේ තුල එයා බබලෙනවා. ලෝකයක් බබලවනවා. ඉතින් ඒ වගේ ප්‍රතිපදාවක් හදාගන්න පුළුවන්. අනුක්‍රමයෙන් කෙනා කෙනා මේව ඔගොල්ලෝ දැනගෙන තියෙනවා. ඉතින් සම්මෝදමාන සමග්ග සමගිව සම්මෝදමාන සතුටින් අවිවාදමාන විවාද නොකරන චීරෝදකි භූතා කිරි දියයිමින් අඤ්ඤමඤ්ඤ පියචක්කුහි සම්පස්සමාන ඔවුනොන් ප්‍රිය ඇතින් බලමි වාසය කරනවා කියන මේ කාරණාව කෙරෙන්නේ අන්න අර වගේ ප්‍රතිපදාවක් තුලයි කියන එක ඕගොල්ලන්ට මතක් කරලා දෙන්නයි මේ සූත්‍රයේ ගත්තේ. එක පැත්තකින් තව පැත්තකින් භාවනා කන්න කෙනා ඔහේ සති නිමිත් හිත තියාගෙන අර කම්මල්කාරය මයිනහම අදින්නා වගේ හුස්ම ඉහළ පහළ අදින්නේ නෑ. ඒ ආස්වාස ප්‍රස්වාස කරද්දී සති නිමිත් හිත තියාගෙන ආස්වාස ප්‍රස්වාස කරන ගමන් හිතේ ඇති තා සියුම් ගතියත් අත්විඳින් තිහි ඇතුව නුවණ ඇතුවමයි කමතහනක් තුල ඉන්නේ. එයාට තේරෙන ඉතා සියුම් ගතියත් තමන්ට තමන් තුල තියෙන දැනෙන්න ඕනේ දැනගන්න ඕනේ මුද්ද අවදි බවකින් මිසක නියම භවනාවක් කරන කෙනාට කිසි වෙලාවක නිදිමත එන්න බෑ. නිදි කිරා ගැටෙන්න බෑ. ඒ තරම් අවදි ඒ තරම් හිදුයි. එතකොට මේ කාරණාවෙන් පෙන්නනවා හිත වඩන කෙනා මොන තරම් කමටහනේ අවදි බවක් තියෙන්න ඕනද කියන එක. ඉතා සියුම් ගතියක් පෙනෙන රූපයක් වේවා ආලෝකයක් වේවා කුමන දෙයක් ඇති වුණත් ඒ ආරම්භය තමන්ගේ හිතේ මෙහෙම ගතියක් තියෙනව නේද කියලා හඳුනා ගැනීම හැකියාවක් තියෙනවා. එහෙම නැතුව වුණත් කමටහනින් බැහැරව හෝ අමනසිකාරයක් හෝ පන්නන තග්ගල් තමන්ට ඒ බව තේරෙන්න ඕනේ. කායික අපහසුකමක් හෝ තියෙනම් එතට ඒක තේරෙන්න ඕනේ. මේ වගේ හොඳට සිහි ඇතුව නුවණ ඇතුව හොඳ අවදි බවකින්මයි කමටහන වඩන් වැඩි යුත්තේ මිසක කිසිම වෙලාවක නොසලකා හැරලා ඔහෙ භවනා කරනවා නෙමෙයි. අර තලගොයි තිබින්න වගේ භවනා කළා හරියන්නේ නැහැ. අපි අද වර්තමානයේ මොකද්ද? පළවෙනි හුස්ම පාර සෝවාන්, දෙවෙනි හුස්ම පාර සකදාගාමි වෙන්න ඕනේ. විදිහටයි භවනා කරන්නේ. එහෙම නැහැ, මේක අනුක්‍රමයෙන් මේ කෙලෙස් කෙවෙන්නේ, කෙවෙන්න ඕනේ. එතකොට බෝසතාණන් වහන්සේ කියන්නේ සාරාංශයේ කල්පලක්ෂය ප්‍රරම්පුරු මහෞත්තම වහන්සේ නම. එබඳු මහෞත්තමයන් වහන්සේ නමක් හිත වඩන්නත් ගියව පෙර නොදුටු විරු අධ්‍යක්ීම් ඇති වෙද්දී ඒ අධ්‍යක්ීම් වල හිත මේ විදිහට ඇලීම් ගැටීම් වුණා නම් අපි වගේ කෙනෙක් ගැන කවර කතාවද මම ඔය හැමෝටම මතක් කරන්නේ. භවනා කරනවා කියලා මොනවා හරි දෙයක් කරන එක පහසුයි. නමුත් අද නෙමේ ප්‍රශ්නේ තියෙන්නේ නියම භවනා කරනකොට හිත අවංකවම වීර්ය කරන කෙනාට. හිත දියුණු වෙච්ච දවසේන අධ්‍යක්ීම් වලට මූණ දෙන්න තරම් තමන් දැන ඉගෙනගෙන ඉන්නෝනේ යන්නෝනේ කියන එකයි මතක් කරන්නේ. මම මතක් කරන්නේ හැමදාම මේ මානසික මට්ටම නැහැ. හිත සමාධිගත කල්ලි යමක් හිතයිද හිතන දේ පේනවා නැබිලා. කවට ඇස් ඉදිරි පිටින්ම පේනවා. බැරි වෙලාවකත් හොල්මනක් හිත නැති කඳක් එනවාකුත් ඒ විදිහටම රූපයක් ඒ. උලට තේරෙන්නේ නැහැ ඒකයි මේ කියන්නේ අපි පරිහරණය කරන්නේ හිතම අපේ මේ මහ බුත කයත බහල. ඔය විතරක් නෙමෙයි ඔయిత කලින් තව බොහෝ වෙනස්කම් ඔය තව මේ කතා කරන දේ තව ගොඩාක් ඈතයි අපිට. කෙලෙත් හොඳට මඩු වෙනකොට ඕගොල්ලෝ භවනා කරනකොට ඕගලන්ට ඉදිරියට යනවා උඩට යනවා යනවා ඈතට යනවා යනවා වගේ බෙල්ල කැරකෙනවා වගේ මූණ මහත් වෙනවා වගේ තේරේ. නමුත් මේ සතර මහා ධාතු කයත මුකුත් වෙලා නෙමෙයි. මේ කය යම් කෙද ඒ විදිහට මම කියන චිත්තජ රූපයක් හිතේ තියනවා. හිතේ තියෙන නාම ධර්ම ටිකෙන් ඒ රූපේ මේ මහ භූත කයට බහලායි අපි මේ කය පරිහරණය කරන්නේ. පංචායතනෙ අනුව ගිය කෙලෙස් අඩුවෙන්ද අර මනෝමය පරිහරණය කරන මම කියන කයේ මහ භූත ශරීරයෙන් ගෙන් ගෙීමේ අද්දකීම් දැනෙනවා තමයි. ඔකම ගොඩාක් කල ඉස්සර කියලා තිබුණා. දැන් දවස් 30කට ඉස්සර තමයි ධම්මජෝතිට කියලා තියෙන එක දැන් අවුරුදු ගානක් වත් ස්වාමීන් වහන්සේ මගේ බෙල්ල කැරකෙනවා කැරකෙනවා වගේ. නමුත් ඇත්තටම මේ සතර මහා ධාතු රූපේ එහෙමමයි. මුකුත් වෙන්නේ නැහැ. නමුත් මේ විදිහටම බෙල්ල කැරකෙනවා දැන් මුණ කැරකෙනවා තේරෙයි. ඒ තියෙන්නේ මොකද්ද? මහ භූත ශරීරයයි කබලින්ක ආහාරයෙන් යුක්ත රූපයයි මේ මනෝමය රූපයයි දෙක එකට දැන් දැසගෙන මේ තියෙන්නේ. කෙලෙස් අඩුවෙන්ද මේ මහ භූත ශරීරයේ හිත දැවිලා තියෙන ගතිය අඩුවෙනකොට මේ කයවල දෙක දැනෙනවා තමන්ට. සම්පූර්ණ මම කියලා තමන් කියන ගතිය තියෙන්නේ මෙන්න මේ සිතේ තියෙන නාමකයත් එක්ක. ඒ කය මේ ශරීරයට බහල මේ මලමිනියම මුකුත් කරන්නද? මේ අත ඔසවන්න නම් ඔයාට මනෝමය අතක් අරගෙන මේකට බහල ඉවරලා තමයි මේක ඔසවන්න වෙන්නේ. හරියට කමිසයක් අඳිනවා වගේ. අද්දික කමිසයක් අඳින්න ගියොත් කොහොමද? තමන්ගේ අත ඒක ඇතුළට බහලා උස්සනකොට ඒ කමිසේ අතත් ඉස්සෙනවා මිසක නැතිනම් නිකන් ඉස්සෙයි. ඒ විදිහමයි මේ ශරීරයම ඕගලන්ට තේරේ ඇඳුමක් කියලා. ඇඳුමක් කියලා තේරේ. ඉතින් මං හුදට දන්න නිසා, දකින නිසා මම ඔය බය නැතුව මේවා කතා කරන්න කියන්නේ ඕගොල්ලෝ එන්න පුළුවන් නම් ඉතලහත් ඕගලන්ට තේරේ කොච්චර කල්ද ගුවන්නත් මේවා කියලා. කවුද හරි දවසක තේරෙයි. හැබැයි මම දැන් මතක් කරලා තියෙනවා. එහෙම තිබුණා කියලා, එහෙම වුණා කියලා කිසි වෙලාවක ඊට අවධානය යොමු කරන්න එපා. බෙල්ල කැරකෙනවා කැරකෙනවා මූණ මහත් වෙනවා වගේ මොන ගතියක් දැවුණත් තමන්ගේ කමටහනෙන් දසමයක්වත් නොසෙල්ලී හිඳීමේ හැකියාව තියෙන්න ඕනේ හුරු වෙලා. ඔය සති නිමිත්තේ හොඳට හුරු වෙන්න කියලා කියන්නේ ඒ නිසා. මේ සති නිමිත්තේ හිත තබා ගැනීමේ වටිනාකම අද නෙමෙයි ඔයගලන්ට වඩා දැනෙන්නේ. හිත දියුණුවෙච්ච දවසට. ඔය පිස්සු හැදෙනවා කියන එක බොරු නෙමෙයි. මෙහෙම හරියට උගන්වන්නේ නැතුව, ඉගෙන ගන්නෙ නැතුව සති නිමිත්තේ පහළ වෙන කිසිම නිමිත්තක සැලෙන්නේ නැතුව, ඉන්ද ක්‍රමයක් තැනක් හදාගන්නේ නැතුව කෙනෙකුට නීවරණ දුරු වුණොත්, අඩු වුණොත්, ඊගාවට පහළ වෙන, හම්බ වෙන රූප, අපි කියමු මේ ඇස් ඉදිරි පිට පෙනෙන රූපේ යම් තේද එසේම පෙනෙනවා. දැන් මම හිතනකොට හිතේ තියෙන රූපය දෙක ඉස්සරහ පොල් කියලා සිහි කෙරුවොත් gediye pene yedi tiyena. දැන් අපිට අද රූපේ පෙවුන් නැති වුණාට ඒ සිහි කරන රූපේ චිත්තජ රූපේ පේන ප්‍රකටයි. හීන කියලා එකක් නෑ යාට. හීන කියලත් ඔය පේන්නේ මේ හැම දෙයකටම අපේ හිතේ රූපයක් නැවෙනවා. ඕගොල්ලන්ගේ හිතේ රූපයක් නැවුනේ නැතිනම් ඕගොල්ලෝ ඒක දන්නේ නෑ. අපි කියමු දැන් කෝපය කියලා කියනකොටම ඔයගලන්ට තේරුණා කියන්නේ ඔයගලන්ට රූපයක් මවා ගන්න පුළුවන්. යම් වෙලාවක මේ වචනෙට රූපයක් මවා ගන්න දෙයි නම් එයා ඒ භාෂාව දන්නේ නැහැ. මම කෝපය කියලා කිව්වත්, ජග් කියලා කිව්වත් වචන දෙකම හෙනකොට එක රූපයක් මවා ගන්න පුළුවන් නම් එයා භාෂා දෙකක් දන්නවා කියන. එතකොට ඉර කියලා කියනකොට මොගලන්ට රූපයක් නැවෙනවා. ඉර කියන වචනේ කිව්වට ඒ රූපේ තව කෙනෙකුට මවා ගන්න බැයි නම්, හිතට සිහි කර ගන්න බැයි නම් එයා ඒ භාෂාව දන්නේ නැහැ. හැබැයි සං කියන වචනේ හෙනකොට එයා රූපයක් මව ගන්නවා. ඒක අපිට සිහි කරගන්න බැරි නම් අපි ඉංග්‍රීසි දන්නේ නැහැ. අරය සිංහල දන්නේ නැහැ කියන්නේ. ඉර කිව්වත් මේ නිමිත්ත මව ගත්ත හැකි, සං කිව්වත් මේ නිමිත්ත මට මව ගන්න පුළුවන්, මට ඉංග්‍රීසි පුළුවන්, සිංහල පුළුවන්. භාෂා දෙකක් පුළුවන්. එතකොට මේ හැම කතා කරන දෙයක්ම තේරුණා කියන්නේ හිතට චිත්තජ රූපයක් ඇඳෙනවා කියන එක. චිත්තජ රූපය කරා එයා තේරුම් ගන්නෙ. අනේ චිත්තජ රූපය එයාට අදට දැන් අපිට ප්‍රකට නැහැ. ආලෝක පරාවර්තනය හා පංචායතනයේ තියෙන අවධානය නිසා මනආයතනයේ උපදින චිත්තජ රූප ප්‍රකට නැහැ. නින්දේදී පංචේන්ද්‍රියානුව ගියාවු සීය නැති නිසා, ආලෝක පරාවර්තනය නැති නිසා මන ආයතනේ හිතේ උපදින රූප ප්‍රකටයි. ඒකට තමයි අපි හීන කියලා කියන්නේ. දැනුත් හීන දකින්නේ ඉන්නේ නැත්තම් මේ හැම එකක් ගානේ රූප පෙන්වනවා. එදාට ඔය කියන මට්ටමට එනකොට මෙහෙම යමක් සිහි කෙරුවත්, හිතින් මොනවා හරි දෙයක් හිත හිතා හිටියොත් ඇස් ඉදිරිපිටේ හිතන හිතන එකේ රූප අම් පේන යාට. අම්මා ගෙදර බලු පෙටියේ කරක් පෙටියේ කියලා බැලුවොත් ඔය කියන කියන එකක් ගාන රූපය හඳුනාගන්නේ රූපෙක. නැකේ හිත දිනු කරපු කෙනෙකුට පුළුවන් මෙයා අහවල් දෙය ගැන හිත හිතා ඉන්නේ කියලා කියන්නේ එහෙමද? මෙයාගේ හිතේ තියෙන චිත්‍ර රූපය හඳුනාගත්ත හැකි අනිත් කෙනාට අඟා. හිත දිනු කළා. ඒ අරද හිත හසුරුන හැටිත් දකින්න පුළුවන්. ඉතින් දෙවනි කරුණ තමයි මට ඕනි උනේ යම් භාවනාවක් කරනකොට ඒ භාවනා කරන කාලය තුල ඉතා තීව්‍ර විදිහට ඒ නිමිති තමන් දක්ෂ විය යුතුයි පරීක්ෂාකාරී විය යුතුයි. අසිහියෙන් තොරව කිසිදු ගනුදෙනුවක් වෙන්න බෑ. නිින්ද ගියෙත් නෑ. නමුත් මුකුත් මතක නෑ කියලා හරි ආඩම්බරෙන් සමහරු කියන මේ මාර්ගඵල තැනකට වැටලා ගියා. නමුත් ඕකට කියන මේ සාධක මොකද්ද? චිත්ත නිලියති, හිත හැඟවෙනවා. හිත හැඟුණාම නිින්ද ගිහිල්ලා නැති බවක් දන්නවා. හැබැයි මොකද උනේ කියලා දන්නේ නැහැ. ඒකට කියනවා චිත්ත නිලියති, හිත හැඟවෙනවා. එමේ හිත හැඟවෙන්නත් බෑ. තමන්ගේ කැමැත්තෙන් තොරව ඉබේ තමන්ට වාවන්නේ නැතුව වාවගන්න බැරි විදිහට එකක් ඔස්සේ උහි හිත යන්නත් බෑ. තමන්ට කැමති තාක් වෙලාව කැමති අරමුණක් විමසන්නත් පුළුවන්. තමන්ට ඕන වෙලාවක ටග්ගල නතර කරලා එකින් ගන්නත් පුළුවන් වෙන්න ඕන. සමාධියේද යම්ද සැපයක් තියෙන්නේ, ඒ සැපය අනුව නම් හිත හසුරවන්නත් පුළුවන්කම තියෙන්න ඕනේ. නැ තමන්ට කැමති නම් ඒ සැපය අනුව ටග්ගල හිත කහ කෙල් දැල්ල කැපුවා වගේ අතහැරලා කමතන ඉන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේ හැම ගතියක් ගැනම හොඳ දැනුම් සහිතවම හිත තමන්ගේ පාලනය තියාගන්න. තමන් හිතට යටත් වෙලා නැහැ. අන්න ඒ විදිහටයි භවනා කටයුත්තේ කියන එකක් කියන මේ සූත්‍රය. හොඳට හැම කරුණක් දැන් මොකද වෙලා තියෙන්නේ? මොකක්ින්දද මේන්නේ කියලා ප්‍රශ්න ටික. මොකද චතුරාර්ය සත්‍ය නොදකීම කියන ටික විතරයි ඇත්තටම කාගෙන් හරි අහන්න නැතුව තනියම අවබෝධ කරගන්න ලබා ගන්න බැරි ඒ පණිවිඩය. ඒ පණිවිඩය ගත්තාම ඉතුරු ගමම් මගවල් වල දක්ෂයට තනියම යන්න පුළුවන්. තම තමන්ට මේක උපක්ලේශයක්, මේක කමඨාන අතහැරලා කමඨාන වැටෙන එක. මේ කෝස්සේ ගියාම මේ කමඨාන පැත්තේ නෑ මම කියලා සිහි කරගන්න පුළුවන්කම තියෙන්න ඕනේ, සිහි වෙන්න ඕනේ. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නාහම් වික්‍රේ මුත්තස්සිත සම්පජානස ආනාපානසති භාවනා වදා. මහණෙනි සිහි මුලා ඌ නුවණ නැති කෙනාට මම ආනාපානසතිය කියන්නේ. හොඳට සිහිය තියෙන නුවණ තියෙන කෙනාටයි. හොඳට අරමුණේ හිත හසුරවන්න පුළුවන්. අරමුණක් විතක්කන්නත් පුළුවන්, විචාරන්නත් පුළුවන්. පුළුවන්කම හොඳට තියේ තමයි සන්තකේ. ඊගාවට විතක්ක නැ විචාර මාත්‍රයක් තියෙන එක හඳුර ගන්න පුළුවන්. අවිතක්කයි අවිචාරයි හිතේ අරමුණක් සිහි කරන්නේත් නැ, සිහි කළ හැසිරෙන්නේත් නැ. ඒ තදුණු රූප ධර්මය, ඒ ධ්‍යාන සිත උපන ධර්මයන් ගැන නුවණයි. එතකොට ඒ තරම් ගතියක් තියෙන මොන තරම් අවදි බවක් තියෙනවද කියන එක තේරුම් ගන්න. ආන් ඒ වගේ හැම කමටහනකම සී ඇතුව යන්න ඕනේ. ඒ නිසාමයි මම කියන්නේ සති නිමිත්ත නැතුව නම් යන්න එපා ඉදිරියට කියන එක. මේ සති නිමිත්තේ වටිනාකම තේරේ එදාට සති නිමිත්ත හොද්දට එළඹ සිටිපු දවසට මොන අරමුණක් ආවත් එයාව හොල්ලන්නවත් නැතුව ඉන්න පුළුවන් මට්ටමට එයා දියුණු වෙලා මේ සති නිමිත්ත. හරියට කෝඩල්ලෙක් ඉල්ලුණා වගේ. එහෙම නැතිනම් එහෙම නැති කිව ඇති වෙන සමාධිය එයාට හානි කරයි. මේ දැන් අද අපි හිතනවා වගේ කුටිය ගැන හිතලා ඒ ෂණේම තග්ගලේක අතහැරලා ශාලාව ගැන හිතනවා කියලා ඉක්මන් ටික්මන්ට අරමුණු මාරු කරන්න බැහැ සමාධියෙන්. යමක් හිතුවොත් හිතපියකට හිතනවා, හිතපියකට හිතනවා, හිතපියකට හිතනවා. ඒක ඔස්සේම හරියට උමගක් ඇතුලෙන් තනලයක් ඇතුලෙන් යනවා වගේ. ඒක ඔස්සේම යනවා මිසක මොනක් තියෙන කෙනෙකුට විතරයි ගන්න පුළුවන් අපව. ඊට පස්සේ ගිහිල්ලා අන්තිමට ඒ හිතන හිතන ක්‍රියාවට පේනවා. එයා හිතන්නේ ඇත්තටම මෙහෙම දෙයක් දැක්කා කියලා. නමුත් තමන් හිතුවා හිතුවේක පෙවුන පෙවුනේ කියලා ආයෙ බලනවා. එයා දන්නේ මම බලපියක පෙවුනා. ආයෙත් ඒ බලපියකේ පෙවුනේ. ඊගොඩට ඒ පෙවුනේ කියලා ආයෙ බලනවා. බලනකොට තමන්ගේම විතරක ගොඩක් තුල ඇත්ත වෙලා. දැනට අපිට කියන කතාවම තමයි එදාට සැබෑම වෙනවා. අපි එකමට කිව්වොත් ඕගොල්ලෝ මෙහෙම ඉන්නවා. ඕගොල්ලන්ටම හිතෙන්නේ අම්මා ගෙදර ඉන්නෝනේ කියලා. බලන්න පළවෙනි හිත අම්මා ගෙදර ඉන්නවනේ කිව්වම ඒ හිතටම ආය උත්තර බඳිනවා. ඔව් අම්මා මේ සතිය යන්නේ නැති කොළඹ. නැත්නම් නංගිලා ගෙදරත් යනවා කිව්වා. තමන්ගේ හිතමයි කියන්නේ. සමහරට නොයන්න පුළුවන්. ආ මාමලත් එනවා කිව්වොනේ. ඔව් මාමා ඕස්ට්‍රේලියාවේ ඉන්නේ. ආ ඕස්ට්‍රේලියාවේ අපලොත් තියෙනවනේ කියලා සමහර විටක එකකින් එකට එකකින් එකට බලන්න ගිහිල්ලා තියෙන හැටි මන ආයතනය කියන්නේ ඕකට. මේ මනස නැත්තම් සිත ආයතන කුච්චයක් කරනවා. චිතුවිල්ලක් හිතනවා කියන එක හිතන්නේ ඇත්තටම තියෙන දෙයක් කරනවා. කළ ඒකට හිතවනවා. හිතපු එක ආයතන කුච්චයක් කරනවා. ඇති දෙයක් පෙන්නනවා. අම්මා කියලා හිතුවහම අම්මා කියලා හිතපු එක සිතුවිල්ලක් විතරකයක් කියලා පෙන්නන්නේ නැහැ. මන කියන එක ආයතන කුච්චයක් කරනවා. මොකද්ද? අම්මා කියලා සිහි කරපු එක ඇති දෙයක් තියෙන දෙයක් ඇත්තක් කරනවා. ඊට පස්සේ ඒ ආයතනය තුලයි හැදෙන්නේ අම්මා ගැන හිතන්නේ. ඊට පස්සේ ඒ හිත ආයත ආයතන කෘත්‍ය කරනවා. අම්මා ගැන හිතපු එක ඇත්තක් කරනවා. එහෙම එකක් තියෙනවා. කියලා මෙහෙම 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 අදත් අපි සමහර විටක දරුවව සිහි කළේ සමහරයිට ගිහිල්ලා නතර වෙන්නේ පිටරටක නැත්තම් වෙන කොහෙ හරි දෙයකින්. ඔහු නෙමෙයි අපි හිතෙන් හිතට වචන සපයමින් යන්නේ. ඔය එක සමාධිගත මනසකින් ඔය දෙඩේම කරනවා කරන කන්න එක අත් විඳිනවා. එතකොට පිස්සු නැහැදි තිබුණොත් තමයි පුදුමයි. නමු සති නිමිති යද්දී අම්මා කියලා සිහි කරන පළවෙනි සිතටත් නොවනයි. ඒක ආයතනයක් බවට පත් වෙන්න දෙන්නේ නැහැ. ඒ නුවණටත් නුවණයි. ඒ උපන්න ධර්මතාවයටත් නුවණයි. ඒ ධර්මතාවය ගැන උපන්නා වූ නුවණටත් නුවණයි. ඥානේසු ඥානම් පටිභාන පටිසම්භිදා. ඒ නුවණ ගැන නුවණක් තියෙන්නේ. අන්න ඒ වගේ අවදි බවකින් යා යුතු ගමනක් මේ භාවනාව කියන්නේ කියන එකත් දැනගන්න උගලන්ට චුට්ටක්වත් වරදින්නේ. මම හැම පැටිකඩක්ම කියලා දීලා තියෙන ඔය කතා කරපු ටික අයිති විදර්ශනාවට නෙමෙයි ඈ. සමාධියක ලක්ෂණ මේ. සමතේක ලක්ෂණ. විදර්ශනාව කියන එක ගෑවුනේ නැතත් සමාධි කමතහනක් වඩන කෙනෙකුට ඕනම කෙනෙකුට මේ ටික පේනවා. මේ ටික වෙනවා. මේ ටික තේරෙනවා. මේ කතා කරන දේවල්. අද ඔය කතා කළේම චිත්ත භාවනාවක ප්‍රකට වෙන කරුණු. එතකොට චිත්ත භවනාවක් විදර්ශනාවට උපකාර පිණිස කළොත් අපි නිකමට කිව්වොත් ඔය වගේ හිත වඩලා චතුරාර්ය සත්‍ය පිහිට නමනවා. කොහොමද චතුරාර්ය සත්‍ය පිහිට නමන්නේ? ඇත්තටම ලෝකයට ජරා මර දුක් එන්නේ කොහොමද? තමන්ගේ අම්මා තාත්තා මැරිලා, අම්මා තාත්තා නැති වෙලා, ලෙඩ වෙලා, මහලු වෙලා මේ වගේ ලෝකයට දුක එන්නේ කොහොමද කියලා බැලුවොත් ඔගලන්ට තව කෙනෙක්ට දුක එන විදිහට හිත තබල බලන්න. ඒකයි ඥාන සමාධිය හැම වෙලාවෙම ආධ්‍යාත්මිකයි. ඥාන දර්ශනයේ බාහිරයි. බැලුවොත් කොහොමද ලෝකයට දුක එන්නේ? අපි කියමු යම් කිසි කෙනෙක් තමන් රූපයකට කැමති වෙලා ඉන්නකොට ඒ රූපේ කැඩුණු බිඳුන දවසට එයාට දුක එනවා. එයාට දුක එන්නේ එයා ඒ රූපෙට ආසයි කැමැත්තෙන් බැඳිලා ඉන්න හින්දා. ආසාවෙන් කැමැත්තෙන් බැඳෙන ඒ රූපේ ඇත්ත ඇති හැටි නොදන්නාකම නිසා තණ්හාවෙන් බැඳිලා, ඒ කියන්නේ අවිද්‍යාවගේ වැස්මෙන් තණ්හාවගේ යුක්ත වෙලා. ඒ තණ්හාවෙන් යුක්ත වස්තු විනාශ වෙනකොට දුක එනවා. ලෝකයේ දුක එන්නේ තණ්හාව නිසායි. ওই තණ්හාව නැති වුණොත් ලෝකයේ දුකෙන් මිදෙනවා. ඒ තණ්හාව නැති වෙන ওই රූපේක රූපිතින සැබෑ ස්වභාවය දැක්කන නේද කියලා ඕගලන්ට හිතනමල බලන්න පුළුවන් චතුරාර්ය සත්‍යයට. එතකොටම තමන්වත් වෙන මෙතෙන්ට දලා තින්නේ මේ කතාවමයි කියලා. ඒකයි අරූපී බ්‍රහ්මයාට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්. එතන නැති වුණාට හිතනමන්න පුළුවන්. හිතනමල ගන්න පුළුවන්. ඒ නිසා ওই විදිහට හිත වඩන්ඩ මේ විදිහට සතුටින් සමගියෙන් විවාද නොකරමින් වාසය කරන්ඩ හැම දිනටම ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මතක් කරනවා.